ஒன்றுபோல் நிமல் சிறி பலடி செல்லமைத்தோம்
கொத்தாமணி கம்காரு அமாத்தியாசே வைசிஷிய சாக்காச்சாவுடமே அவஸ்தாவேதி பகுகிய வார்ஷிய துளதி கம்காரு அமாத்தியாசே மகிங் மேரட்டே கம்காரு ஜனதாவகே சுபசித்திய சந்தா கரன்லத காரியம் ராசியாக தீனோ ஏ செகவிங் தக்குவிமட கமதி அப்பே ஆர்த்திக்கே பிரதான பூமிக்கா வக்வன வடக்கர்ன ஜனதாவகே ஐதிவாசிகம் ஆரக்ஷா கிரீமஹா சேவா சுரக்ஷிதாவே தாவுரு கிரீம கம்காரு அமாத்தியாசே சது பிரதான காரியாக ஏ அணுவ கம்காரு ஜனதாவகே சந்த சமய கத கிரீம சந்தா தனட ஸ்ரீலங்காவே அதி எக்கம கிரமவேதய அர்த்தசாதக அறமுதல இபிஎஃப் சா இடிஎஃப் அப்ப அமாத்தியாசேட்ட பெவரி தியன்னே மே அறமுதல் அயக்கரகனீம அறமுதல் நொகிரும நாயட்ட விருத்தோ நடு பெவரீம மே கோவிட் வசாங்கத்தை மத்திய அப்பி இத்தாம சார்த்தகவ இட்டுக்கொள்ள தீனவா சேவக அர்த்தசாதக அறமுதலே கலமனாக்கரணைய மகாபேங்குவ நமுத் எகத்து கிரீம கரன்னே நடுதான்னே நடு பவர்லா சல்லி எக்கத்து கரகாண்ணே அப்ப அமாத்தியாசிய ஏ அணுவ சேவக அர்த்தசாதக அறமுதல மே வனோட பில்லியன திதாஸ் நமசிய கைத்தா சக்திமத்து ஆசியாவே சக்திமத்ம அறமுதல பவுட பத்துலா தீர்வம் திதாஸ் விஷயக்கே கை ஏக தினசிட திதாஸ் விஷயக்கே நமையை தீய தக்வா சேவக அர்த்தசாதக அறமுதல் அயக்கரகணி சதா ஹாம் புத்து தெரைவ குருக்கல்ல தீர நடு பிரமாணி ஹத்திய ஹெட்டதுனக் அவசாங்கு நடு பிரமாணே துன்சிய திசடக் மே கால பராசே துல அறமுதலட்ட லபு தாயகத்வய மில்லியன அணு நமதாஸ் பன்சி அசுவ தகிமத பில்லியன அணு நமயக் ஏவகேம மே கால சீமாவ துல அப்பி பிரதிலாபி ஹெத்த ஹத்ரதாஸ் நமசிய விசேக்கட்ட மே முதல் நேவத்த கேவல தீரமா விசேஷேம அப்பி மே முதல் லாயக்கரகனி மேதி பௌத்கலிக அன்சேத ராஜ்ய அன்சேத கீன காரணே பிலிபந்தவ வினசக்கரன் நெத்துவ பௌத்கலிக அன்சேத மென்ம ராஜ்ய அன்சே சமாகம் எரகிவ நடு பவர்லா தீனவா ஜனவசம எல்கடுவ வெவிலி சமாகம் என ஆயத்தன வலி ருப்பியால் பிலியன தெக்காய் தசம துணை அட்டக்காய்வி திபு அத்தர நடு பவரா ஏ முதலிம் மில்லியன அட்டசி அசுஹத்தாக் தனட்ட மாயக்கரகன தீனவா இத்திரி மில்லியன எக்தாஸ் எக்கசிய பனாசே காயக்கரகனி சந்தா தனட்ட மத் அதிகரணி இதிரியே நடு எக்தாஸ் பன்சிய ஹத்தலிஷ் பஹாக் அப்பி பவர்லா திபினவா ஏ வகேம கம்காரு டிபார்ட்மெண்ட்வ தமாய் மேரட்டே கம்காரு ஜனதாவ தமங்கே ஐதிவாசிகம் உள்ளங்கனே கிரீம் பிரிபந்தவ பெமினிலி கராண்டி எவெனி பெமினிலி மே கால சீமாவ துல விசிதாஸ் விசித்துனக் லபிலா தியனவா நமுத் அப்பிட்ட மே ஒக்கோம மே கோவிட் வசங்கத்தே நிசா ஒவுங்க காரியாலவட்ட கெனல்லா மே பெமினிலி விபாக கிரீமி அவஸ்தாவக் லபுடினே நமுத் அப்பி மே வன விட்ட கம்காரு டிபார்ட்மெண்ட் மகிங் பெமினிலி 8000ක් பபன அவசம் கல்ல தீன பவ பிரகாச கரண்ட கேமதி ஏ வகேம விசேஷேம கியானட ஓன அப்பே மகே அமாத்தியசர்தி ஜாதிக பலதாயிதா லேகம் காரியாலய கோவிட் வசங்கத்தே ஹமுயே உவத குருஹஸ்த பலதாயிதாவே நங்வீம சந்தா வெடசட்டான் ராசியாக் பவத்தலா தீனவா ஏ அத்தரே முத்ரத சேத்ரே ஹரித பலதாயிதா வெடசட்டான இதாம சார்த்தகலச தியாக்கலா ஜாதிக உருத்திய சுரக்ஷிதாஹா உருத்திய ஆயத்தனே மகின் வெடபிம்மல சிதுவன அனத்துருவா சுரக்ஷிதாவே தாவுரு கிரிம சதா வெடசடான் ராசியா பாத்துலா சுரக்ஷிதான் நிதாரியம் புகுனு கர பாட்டமாலாவ பெவத்தீமத் மே லங்கதி அப்பி ஏ பிடிபந்தவ விசேஷம் உற்சவியாக பாத்துலா ஏ சாதிக பத்ரதானே கிரிம சிதுனா ஏசா மே ஆயத்தனைய தவதுருட சக்திமத் கல்லா சன்ஸ்தாகத கிரிம பிடிபந்தவ அப்பி ஆய அநாகத்தே தி கட்டைத்து கரணு லபனவா ஏ வகேம கரு கதாநாயக துமனி விசேஷேம்ம அபவிசின் கம்காரு சேத்ரே கம்காரு ஜனதாவகே ஐதிவாசிகம் ஆரக்ஷா கிரீம சந்தா கம்காரு ஜனதா உருத்திய சமிதி உலட சவாந்தெமி ஓங்கே அவசியதாவியங் இட்டு கிரீமட அப்பே நீதி பத்ததிய சக்திமத் கல்ல தியனவா மங் சகவிங் ஏ கியான்ட கேமதி ருபியல் தாஹக் ரித பவதி ஆவும வெட்டுப 12500 தக்வா வெடிக்கிரீம වතුකම් කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 10 දක්වා වැඩි කිරීම එහි යම් යම් ප්‍රශ්න තියෙනවා. දැනට උසාවියේ නඩුවක් තියෙනවා. මම කියන්නට කැමතියි මේ උසාවියේ නඩුව අවසන් වුණායින් පස්සේ අපි තමුන්වහන්සේලා එක්ක සාකච්ඡා කරලා විශේෂ නීතියක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. මේ අවම වැටුප වතුකරේ ජනතාවට ලබා දීමේදී හාම්පුතුන් විසින් ඉදිරිපත් කරනු ලබන කොන්දේසි වලින් තොරව ඔවුන්ට වැටුප ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මේ පිළිබඳව අද යුරෝපා සංගමයේ ඇතුළු අන්තර්ජාතික සංවිධානත් අපිට විශේෂයෙන්ම මේ කම්කරු අයිතිවාසිකම් රැකදීම සඳහා කටයුතු කරන ලෙස දරනුලා තියෙනවා. මම කියන්න කැමතියි ඒ අයගේ උපදෙස් අපිට වැදගත්. නමුත් ඒ අය උපදෙස් දෙන්න ඉස්සෙල්ලා අපි මේ වැඩ කටයුතු ඉෂ්ට කරලා තියෙන බව. ඒ වගේම ඔබතුමා දන්නවා මේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට භාජන වුණු කරුණක් තමයි පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම. ඒක පෞද්ගලික අංශයේ කම්කරුවන් විසින් වෘත්තීය සමිති විසින් කාලාන්තරයක් තිස්සේ කරන ලද ඉල්ලීමක්. ඒ ඓතිහාසික අසාධාරණය සාධාරණීකරණය කරමින් අපිට අවම විශ්‍රාම ගැන්වීමේ වයස පෞද්ගලික අංශය තුළ 60 දක්වා වැඩි කිරීමේ පනත තමුන්වහන්සේලා සියලු දෙනාගේම ආශිර්වාදය හා සහයෝගය යටතේ සම්මත කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම ශ්‍රමිකයන්ගේ සමාජ ආරක්ෂණය සඳහා කම්කරුවන්ගේ රක්ෂා අවසන් කිරීමේ විශාල විශේෂ විධිවිධාන පනත යටතේ තිබුණු වන්දි සූත්‍රයේ තිබුණේ ලක්ෂ 12.5යි. නමුත් මට පුළුවන් වුණා 2022 ඇලිරක් 17 ගැසට් පත්‍රය අනුව 2021/2/25 වෙනි දින රැකියාව අවසන් කිරීමේදී සේවකයෙකුට ලබා ගැති උපරිම වන්ද ප්‍රමාණය රුපියල් ලක්ෂ 25 දක්වා ඉහළ නංවන්නට. ඒ වගේම වසර 18ක කාලයක් තිස්සේ නොවිසිදූ තිබූ ශ්‍රී ලංකා ට්‍රැක්ටර් ලිමිටඩ් සමාගම වසා දැමීමෙන් රැකියා හිමි වූ සේවකයන්ට ගෙවිය යුතු වන්දි මුදල් ඔවුන්ට ලැබුණේ නැහැ. නමුත් පසුගිය මේ වර්ෂය තුලදී අපට කම්කරු දෙපාර්තමේන්තුවට සහ කම්කරු අමාත්‍යාංශයට පුළුවන් වුණා ඔවුන්ට මිලියන 22ක වන්දි මුදලක් ලබා දීලා දීම සහ ජූලි වර්ජිකයන්ට ස්ථාන සැලසීමත් ඉෂ්ට කරන්නට. ආර් සේවක අර්ථසාධ කර මුදලේ සමාජිකයන් ව්‍යාපදිච්ච අවම කාලය මෙතෙක් නියම කරලා තිබුණේ නැහැ. අතන දායක මුදල් තම ගිණුමට බැරවීම පිළිබඳ දැන ගැනීමට ඉඩක් තිබුණේ නැහැ. නමුත් ඒ පිළිබඳව දායක මුදල් ලැබුණු වහාම SMS පණිවිඩයක්කින් මගෙන් ඒ සේවකයාට ඒ දැනුම් දීමත් ඒ වගේම ව්‍යාපදිච්චීමේ අවම කාලයක් නියම කිරීම පිළිබඳව ගැසට් නියෝගය දැන් අපි දැනටමත් අපි යොමු කරලා තියෙන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සේවය කරන ඉන්දියානු ජාතිකයන්ගේ ජාතිකයන් සේවය අවසන් කර පිටරට යාමේදී මෙරට සේවක අර්ථසාධ කර්මවලට බැර කරන ලද දායකත්ව මුදල් ආපසු ගැනීමට පුළුවන් වුණත් ලංකාවේ සේවකයන් ඉන්දියාවේ සේවය කරන අයට ඒ අවස්ථාව තිබුණේ නැහැ. නමුත් මේ මගහැරීම සඳහා අපි ඉන්දිය රජයත් සමග සාකච්ඡා කරලා එවැනි ගිවිසුමට අත්සන් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය අපි පාර්ලිමේන්තුවෙන් ලබාගෙන තියෙනවා. ඒ වගේම රාජ්‍ය සමාගම් යටතේ මම ඒකනේ කිව්වා ස්ත්‍රීන් තරුණ ශ්‍රමිකයන් හා වෘත්තීය සමිති හිමිකම් ආරක්ෂා කිරීම හා ළමා ශ්‍රමය පිටු දැකීම සඳහා අවශ්‍ය කටයුතු අපි කරලා තියෙනවා. ඒ සඳහා අපි අවශ්‍ය වයස වැඩි කරලා තියෙනවා 14-16 දක්වා. ඒ වගේම ගෘහ සේවකයින් අන්තරාදායක රැකියා ලැයිස්තුවට ඇතුළත් කිරීම තුළින් ගෘහ සේවය සඳහා බඳවා ගැනීමේදී අවුරුදු 18ට අඩු අය ගෘහ සේවය සඳහා බඳවා ගැනීම තහනම් කරන නීති රීති අපි ගෙනත් තියෙනවා. ඒ වගේම ශ්‍රමිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරකීම සඳහා නෛතික රැකවරණය. අද උසාවි වලට ගියාම කරු කතානායකතුමනි සිදුවෙන්නේ බොහෝ කාලයක් යනවා. අද නඩුවක් ඇහුවොත් එහෙම ඊළඟ දවසේ EPF ETF නඩුවහන්නේ මාස 6කින්. ඒ නිසා විශේෂයෙන්ම කම්කරුව අධිකරණවලට සමගාමි අධිකරණ බලයක් ලබා දීම සඳහා අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ වගේම කම්කරු විනිශ්චය සභා ඉදිරියේ කම්කරුවන් පෙනී සිටින අවස්ථාවදී ඔවුන්ට නීතිඥයන් වෙනුවෙන් විශාල මුදල් ගෙවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පැරණි තිබුණු ක්‍රමය අනුව ඔවුන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන්ට කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය තහවුරු කිරීමට අපි දැන් කටයුතු කරනවා. ඒ වගේම කම්කරු වන්දි කොමසාරිස් වරයා ඉදිරියේ විශාල නඩු ගානක් තියෙනවා. ඉතින් මේ කම්කරු අන්ති කොමසාරිස් වරිය තැනින් තැන ටයිප්‍රයිටර් උස්සගෙන ලංකාව වටේ දුවනවා. ඒකෙන් කවදාවත් සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ අධිකරණ බලයත් කම්කරු විනිශ්චය සභාවල් වලට ලබා දීම සඳහා අවශ්‍ය නීති රීති ඉදිරියේදී ගෙන එනවා. එමෙන්ම දැන් කම්කරු ආරවුල් සඳහා කාර්මික අධිකරණයන්හි ප්‍රධාන ලබා දෙන අවස්ථාවේදී සිදුවන ප්‍රශ්නයක් තමයි හාම් පුතුණේට විරුද්ධව අභියාචනා අධිකරණයට ෆිට් ආඥා ලබා ගැනීමට යනවා. අභියාචනා අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවුරුදු 10-15 තිස්සේ මේ නඩු ගොඩ ගැහිලා තියෙනවා. ඒ නිසා අපි මන් දැන් නීති සකස් කළ අවසානයි. එවැනි අවස්ථාවකදී ඒ කම්කරුවාට ඒ ප්‍රධානීන් හෝ බේරුම්කාර නියෝගයෙන් ලැබෙ දෙන සම්පූර්ණ මුදල අධිකරණයේ තැන්පත් කරලා තමයි එයට ෆිට් ආඥාවක් ලබා ගැනීමට පුළුවන් වන්නේ. ඒ වගේම බොහෝ විට විනය හේතුන් මත යම් කම්කරුවෙක් වේසේ වැඩ තහනම් කරාම මාස ගාණක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ රාජ්‍ය අංශේ නම් මාස 6ක් තුලදී විනය පරීක්ෂණ අවසන් විය යුතුයි. නමුත් පෞද්ගලික අංශයේ සඳහා එවැනි නියමයක් නැහැ. ඒ නිසා එවැනි නියමයක් අනිවාර්ය කරන නීති රීති සංශෝධනයක් අපි ගෙන එන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ශ්‍රමිකයන්ගේ වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂිත බව සහ අනතුරු රහිත වැඩ පරිසරයේ තහවුරු කිරීම සඳහා වෘත්තීය සුරක්ෂිතතාව සෞඛ්‍ය හා සුභ සාධනය පිළිබඳ නව පළතක් අපි හඳුන්වා දෙනවා. ඒ වගේම අපි සේවා ලබා ගැනීමේදී ශ්‍රමිකයාට ඇතිවන අපහසුතාවයන් අවම කිරීම සඳහා දැනටමත් නව කම්කරු කාර්යාල තුනක් දඹුල්ල කුරුණෑගල අම්බලන්ගොඩ ප්‍රදේශවල ඉදිකර ජනතා අයිතියට පත් කරා. හැටන් සහ බදුල්ල ප්‍රදේශයේ ඉදිවන කරමින් පවතින කම්කරු කාර්යාලයේ වැඩ කටයුතු මේ නොවැම්බර් මාසයේ අවසන් වීමට නියමිත වුණත් අයහපත් කාලගුණය හා ගොඩනැගිලි ද්‍රව්‍ය හිගේ හේතුවෙන් ඒ ප්‍රමාද වේ තියෙනවා. ඒ 2022 ජනවාරි මාස විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සීමිත ඉඩකඩ ප්‍රමාණයක පවත්වාගෙන යනු ලබන ජායල කම්කරු කාර්යාලය මගින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට අපහසුතාවයේ තොරව සේවා ලබා ගැනීම සඳහා නව කාර්යාල පරිශ්‍රයක් අපි කුලියට අරගෙන 2022 ජනවාරි මාස සිට වඩාත් පැහැපත් වූ පරිසරයක් තුළ එම වැඩ කටයුතු කිරීමට අපි කටයුතු කරනවා. සේවකාර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ගෙවීම ඇතුළු කම්කරු දෙපාර්තමේන්තුවෙන් සපයනු ලබන බොහෝ සේවාවන් කඩිනමින් සලසා දීම සඳහා ස්වයංක්‍රීය ඕටෝමේෂන් ව්‍යාපෘතිය දැන් ආරම්භ කර තිබෙනවා. තව මාස 4-5ක් යනකොට මේ ක්‍රියාවලිය තුළින් ඉතාම ඉක්මනින් අපිට මේ වැඩ කටයුතු කරන්න පුළුවන් වෙයි. අපි විශේෂයෙන්ම මහා බැංකුවෙන් ඉල්ලලා තියෙනවා මහා බැංකුවේ නිලධාරීන් මේ අපේ කම්කරු මේ කාර්යාලවලට ඇවිල්ලා වාඩි වෙලා ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපිට විතරක් මෙය ඉක්මන් කිරීමේ කාර්ය කරන්න පුළුවන් කමක් නැහැ කියන කාරණේ ගැන. ඒ වගේම ලෝකයේ නව ප්‍රවණතාවයන් සමග සේවකයාගේ වෘත්තීය සමිති ස්ථාවරත්වය ඇති කිරීම. ඒ වගේම අපි මාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපාක්ෂීය නියෝජිත ජාතික කම්කරු උපදේශක සභාව නිරතුරුව රැස් වෙලා වැඩ වර්ජන යනාදී සිදු නොකර තියෙන ගැටලු විසඳා ගැනීමේ ඉතාම පුළුල් ක්‍රමවේදයක් අපි සකස් කළා. කොවිඩ් අසංගතයේ පැවති කාලයේදී කම්කරු ජනතාවගේ හැකියා අවස්ථා අහිමි නොවීමට අපි වග බලාගෙන තියෙනවා. ඒ වගේම සමාජ ආරක්ෂණයක් නොමැති ක්ෂේත්‍ර සඳහා සමාජ ආරක්ෂණයක් සලසා දීම. ලංකාවේ විවිධ රජයන් මගින් කම්කරුවන්ගේ සුභ සිද්ධිය සඳහා විවිධ දේවල් කරලා තියෙනවා. නමුත් අවශ්‍යම දේ කළා නැහැ. ඒ තමයි ඔවුන්ගේ EPF ETF අරුණු විට සමහර අයට EPF ETF ලැබෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ෆ්‍රැක්ෂන් නියෝජිතයන්ට ලැබෙන්නේ නැහැ. ගෘහ සේවිකාවන්ට ලැබෙන්නේ නැහැ. මේ විදිහට මගහැරුණු කොටස් රාශියක් තියෙනවා EPF ETF නොලැබෙන. ඒ සියලු දෙනාම මේ සඳහා එකතු කර ගැනීම සඳහා අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනි පුවත්පත් කලාවේදීන් සඳහා පමණක් පුවත්පත් පරිපාලක සභාව ක්‍රියාත්මක වෙනවා. නමුත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරන රූපවාහිනී, ගුවන් විදුලි, වෙබ් මාධ්‍ය ඇතුළු අනිකුත් කර්මාන්ත එම පරිපාලක සභාවට අයත් වන්නේ නැහැ. එබැවින් එම පරිපාලක සභාව සඳහා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරනු ලබන විශේෂයෙන්ම කියන්නට ඕන ප්‍රාදේශීය ජනමාධ්‍ය වේදීන් සඳහා ප්‍රතිලාභ ලැබෙන පරිදි ඒ සියලුම ක්ෂේත්‍ර ඒකාබද්ධ කර පරිපාලක සභාවක් ජනමාධ්‍ය වේදීන් සඳහා වන පරිපාලක සභාව ශක්තිමත් කිරීමට මම කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමැති. එසේම ගරු කථානායකතුමනි, ජාතික ඵලදායිතා නැංවීම අත්‍යවශ්‍ය කාරණයක්. විශේෂයෙන්ම ජාතික ඵලදායිතා නැංවීම සඳහා අපි අපේ ඵලදායිතා අංශය වඩාත් ශක්තිමත් කරනවා. අපේ වැඩ කටයුතු පිළිබඳව ඉතාම සතුටටපත් වෙලා තියෙන ආසියානු ඵලදායිතා සංවිධානයේ අනුග්‍රහය අපි ලබා ගත්තා. කොවිඩ් වසංගතයේ අවස්ථාවේදී රුපියල් ඩොලර් 90,000ක මූලිමේ ආධාරයක් අපට ලැබුණා. ඒ තුලින් වයිංගන මූලික රෝහලේ කොවිඩ් පරීක්ෂණාගාරයට අවශ්‍ය උපකරණ හා යන්ත්‍රෝපකරණ ලබා දීමට අපි කටයුතු කරා. ඒ වගේම හරිත කෘෂිකර්මයේ සඳහා අවශ්‍ය කාබනික පෝර නිෂ්පාදනයේ සඳහා අපි ඩොලර් 40,000ක ආධාර මුදලක් ලබාගෙන කොම්පෝස්ට් පෝර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනට අපි දායක වෙලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රම වාසනා අරමුදලේ දායකත්වයේ ලබා ගනිමින් කම්කරු ප්‍රජාව සඳහා අක්ෂි කඳවුරු වෛද්‍ය කඳවුරු මියගිය කම්කරුවන්ගේ පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව පාසල් උපකරණ ජීවනෝපාය ආධාර ලබා දීමේ ක්‍රමවේදයක් අපි දැන් සකස් කළා. එයින් ප්‍රතිඵල ලබා දීලා තියෙනවා. ඒ වගේම අඩු ආදායම් ලාභී කම්කරු ප්‍රජාව ඔවුන්ගේ පවුල් 200ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ලබා දීමේ අරමුණෙන් අපි සනීපාරක්ෂක වැසිකිලි සාදා දීමේ කටයුතුත් අපේ මේ ශ්‍රම වාසනා අරමුදල මගින් ඉටු කරලා තියෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, මා විසින් අපේ අමාත්‍යාංශයේ මගින් කම්කරු නීති සංශෝධනයේ සඳහා කරන ලද ඒ කාර්යයන් සැකවින් හා ඉදිරියේදී කරනු ලබන මේ කාර්යයන් සියල්ලම කීමට වෙලාවක් නැති නිසා ඊට අදාළ ලේඛනයක් කෙටි ලේඛනයක් සකස් කරලා තියෙනවා. ඔබතුමාගෙන් අවසරය ඉල්ලනවා මේ සභාගත කරන අතරම මේ හැන්සාඩ් ගත කරන ලෙස ඔබතුමාගේ අවසරය ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, මාගේ රාජ්‍ය අමාත්‍යතුමා විසින් එම අමාත්‍යාංශයට අදාළ කාරණා පිළිබඳව සවිස්තරව කතා කරන අතර කාරණා කීපයක් පමණක් මං දක්වන්නට කැමැති. ඒ තමයි විශේෂයෙන්ම විගණමිකයන් සඳහා විගණමික ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීමට එතුමාගේ අමාත්‍යාංශයත් මාගේ අමාත්‍යාංශයත් ඒකාබද්ධව දැන් වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. ඒ වගේම විගණමිකයන් සඳහා රක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ රක්ෂණ ක්‍රමයක් කියන මේ දෙකම දැන් අපි අවසාන අවධියට පැමිණ තියෙන ඒ පිළිබඳ විස්තර එතුමා විසින් ප්‍රකාශ කරනවා ඇති. විශේෂයෙන්ම වංචනික කටයුතු කරන රැකියා ඒජන්තවරුන් දැන් දිනෙන් දින වැඩිවීමෙන් පවතිනවා. ඒ නිසා මොවුන්ට විරුද්ධව ක්‍රියා කිරීම සඳහා ශක්තිමත් නීතිමය ව්‍යූහයක් සකස් කිරීමේ අභිප්‍රායෙන් අපි මෙම විදේශ රැකියාවලට අදාළ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කරනවා. මොකද මේ විදේශ රැකියා කාර්යාංශය තුළ ඒජන්තවරුන්ගේ බලපෑම වැඩි අධ්‍යක්ෂක මට්ටමින් පවා. ඒ නිසා ඒ කාරණය පිළිබඳවත් අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම පුහුණු ශ්‍රම බලකායක් විදේශගත කිරීම තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ හවුස් මේට් හැටියට ගෘහ සේවිකාවක් හැටියට කාන්තාවන් යැවීම අපි යම් අවස්ථාවකදී නතර කළ යුතුයි. නමුත් ඊට පෙර පුහුණු ශ්‍රම බලකායක් හදලා අපට ජපානය, කොරියාව, ඊශ්‍රායලය වැනි රටවල් වලින් විශාල ප්‍රමාණයක් ඇනුම් ලැබිලා තියෙනවා. නමුත් මේ නැවතත් ඇති වුණු මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඒවායේ යම් ප්‍රමාදයක් තිබුණත් අපේ බලාපොරොත්තු වෙන්නේ දැන් විගණමික ශ්‍රමිකයන් පිළිබඳව විශේෂයෙන්ම පිලිපීනය වගේ රටවල් ඒ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැද පෙරදිග රටවල් සමග යම් යම් ගිවිසුම් අත්සන් කළා තියෙනවා. අපිට එවැනි ගිවිසුම් අත්සන් කිරීම මෙතෙක් බැරි වෙලා තියෙනවා. අපේ බලාපොරොත්තුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටම් වලින් එවැනි ගිවිසුම් අත්සන් කළා එහි ප්‍රතිලාභ අපේ විගණමික ශ්‍රමිකයන්ට ලබා දීම තමයි අපි කල්පනා කරන්නේ. ඒ නිසා පුහුණු ශ්‍රමිකයන් පිටරට යැවීම විගමනික ශ්‍රමිකයන් බවට පත්කිරීම අපිට අත්‍යවශ්‍යයි. ඒ කටයුත්ත කළොත් තමයි අපිට වැඩි ආදායමක් උපයා ගැනීමට අපිට හැකිවේද කියන කාරණයක් විශේෂයෙන්ම ප්‍රකාශයට පත් කරන්නට ඕන. ඒ වගේම කොවිඩ් වසංගතය නිසා අපිට අපේ කම්කරු දෙපාර්තමේන්තුවේ කටයුතු ඉක්මන් කිරීමේ කාර්යයන් අපිට කරන්න පුළුවන් කමක් උනේ නැහැ. මොකද සේවයට පැමිණෙන අයගේ ප්‍රමාණය නිදහන්ගේ ප්‍රමාණය අඩු වුණා. පැමිණිලි විභාග කිරීමේ සඳහා අවශ්‍ය කාලය නැති වුණා. නමුත් අපි ඉදිරියේදී මේ සඳහා ඉතාම ඉක්මන් වැඩපිළිවෙල රාශියක් ක්‍රියාත්මක කිරීමට අපි එන වසර තුලදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ගැන කියනකොට හුඟක් අය හිතන්නේ, හුඟක් අපේ හාම්පුතුන් හිතන්නේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් මේ ආර්ථික සංවර්ධනයට විශාල බාධාවක් කියලා. නමුත් අද එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා කොමිසම මේ නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් අපෙන් හැම වෙලාවෙම අහන්නේ කොතෙක් දුරට කම්කරු අයිතිවාසිකම් ශක්තිමත් කරලා තියෙනවද කියලා. ඉතින් ඒ නිසා සමහර අය කියනවා අපි හයර් ඇන්ඩ් ෆයර් තියෙන්න ඕනි ලංකාවේ. වෙනත් රටවල්ල තියෙනවා වගේ කම්කරුවන්ට දැඩි නීති රීති පනවන්න කියලා. මම නම් ඒකට එකඟ වෙන්නේ නැහැ. කම්කරුවන් විසින් තමන්ගේ රාජකාරී කටයුතු ඉටු කළ යුතුවා සේම ඔවුන් වෙනුවෙන් සාධාරණ වැටුපක් ලබා දීම, ඔවුන්ට හොඳ පැහැපත් වාතාවරණයක් තුල, සෞඛ්‍යාරක්ෂිත වාතාවරණයක් තුල සේවය කිරීමට පහසුකම් සලසා දීම හාම්පුතුන්ගේ යුතුකමක් හා වගකීමක්, ගරු කතානායකතුමනි. ඒ නිසා අපි ඒ පිළිබඳවත් නිරතුරුවම කල්පනා කරමින් කර්මාන්ත ශාලා පනතට අවශ්‍ය සංශෝධනය ගෙනෙමින් කම්කරු අයිතිවාසිකම් තහවුරු කිරීමේ වැඩපිළිවෙලක් කරනවා. මම විශේෂයෙන් කියන්නට ඕන අපි ත්‍රිපාක්ෂිකව හමුවන ජාතික කමිටුව තුලදී අපේ කම්කරු නායකයින් විශාල සේවාවක් කරනවා. ඔවුන් අඩුපාඩුකම් පෙන්වලා දෙනවා. ඒ නිසා අපි මේ රටේ සුවිශේෂ මෙහෙවරක් කරන ලද එකී කම්කරු නායකයින්ගේ සේවය අගයීම සඳහා ගරු අග්‍රාමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් මේ මාසේ 14 වෙනිදා අරලියගහ මන්දිරයේදී විශේෂ උපහාර උළෙලකුත් මේ රටේ ජනතාවගේ උපහාරය එකී කම්කරු ජනතාව කම්කරු නායකයින්ට ලබා දීම සඳහා කටයුතු කරන බවත් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා මෙවැනි දැවැන්ත කාර්යභාරයක් නිහඬව ඉටු කිරීමට මගේ අමාත්‍යාංශයට ලැබුණු සහයෝගය ගැන ස්තුති කරමින් මගේ අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මැතිතුමා, ඒ වගේම විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශයේ නීති නිලධාරී මණ්ඩලයට විශේෂ ස්තුතියක් පිරිනමනවා මේ නීති කටයුතු පිළිබඳව අපිට ලබා දෙන සහයෝගය පිළිබඳව. ඒ වගේම ඵලදායිතා අංශයත් සෞඛ්‍ය සුරක්ෂිත අංශයත් කියන මේ අංශ වලින් අපිට විශාල සේවයක් කිරීමට ඒ අංශ ප්‍රධානීන් අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ නිසා මගේ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයටත්, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව, ඒ වගේම ලීගල් ඩ්‍රාෆ්ට්මන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු අපට සහයෝගය ලබා දුන් අනිකුත් ආයතන සියල්ලටම අපේ ස්තුතිය පිරිනාමින් ඉදිරියේදී කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට ඔබ සැමගේම සහයෝගය ඉල්ලා සිටිමින් මට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම
ස්තුතියි ඔනරබල් එම්.ඒ. සුමන්දිරන්.
Thank you, Honorable Speaker, for this opportunity to say a few words. At the committee stage discussion on the minister votes on the Ministry of Highways, Transport and of Labour, the disparity that our population faces was well exposed when on the day the Kalyani Bridge new entrance was opened, the Kinnia ferry tragedy also took place. When we have two or three bridges entering Colombo from the north, and we celebrated the third bridge, there were children dying by capsizing of a ferry without a bridge to cross that lagoon. But before I say anything more on the matters under discussion today, with your permission, I want to place on record certain other matters relating to the visit by the Tamil National Alliance delegation to the United States of America, Canada, and Britain, because while I was away, there were speculation in the media and other places as to what this constituted. So let me first make a brief comment about those matters before I speak on the votes of these ministries. There is concern that some people express, saying what is essentially an internal matter, matters of internal affairs are being internationalized, and that the Tamil National Alliance is inviting foreign interference into internal affairs. But one must look at the history of how these things came to be. The Indo-Lanka Accord was signed in 1987. Consequent to 4 years of involvement by the government of India. After July 1983, the government of India extended or offered its good offices to resolve the Tamil national question of this country. The offer of good offices by India was accepted by President Jayawardena. It is thereafter that the special envoy was appointed and negotiations took place, and eventually on the 29th of July 1987, Indo-Lanka Accord was signed. Mr. Speaker would remember these events very clearly, because you even lost your seat in Parliament when you protested at those events. Sri Lanka continuously made promises then to India and thereafter to the whole international community about how a new form of arrangement, governance arrangement, would be made. The 13th Amendment to the Constitution was passed consequent to the signing of Indo-Lanka Accord, but even at that point in time, it was deemed insufficient. In fact, in November 1987, President Jayawardena visited New Delhi and gave in writing that those defects that were identified would be rectified. So this issue was not confined within the country. With the consent of the government of that day, India was invited and an international bilateral treaty was signed that subsists even today. In international law, there is a concept called pactum sunt servanda, that these agreements cannot be breached. You cannot even cite domestic law to get away from your obligations under international treaties. Following on this, there were several attempts made. Following on the assurance by the Sri Lankan government that 13th amendment to the constitution would be improved upon. Several attempts were made under different presidents, under different governments. There was a Mangala Gunasinghe select committee under President Premadasa that made recommendations. There was Chandrika Bandaranaike Kumarathunga government's proposals in 1995, 1997, and then the constitution bill that was brought to this house in August 2000. There was Oslo Communique in December 2002 by Professor G.L. Peeris, who said at a press conference in Oslo, and I quote, "Responding to a proposal by the leadership of the LTTE, the parties agreed to explore a solution founded on the principle of internal self-determination in areas of historical habitation of the Tamil-speaking people, based on a federal structure within a united Sri Lanka. The parties acknowledged that the solution had to be acceptable to all communities, and the parties agreed to, on that basis, discuss matters further." So, end quote. So the current Minister for External Affairs, Professor Peeris, in 2002 December, said this. Not only that, I have written pieces by Professor Peeris detailing why he says that the 13th Amendment to the Constitution was fundamentally flawed. So this is not only something that we say, this is what Professor Peeris has said time and again. This is, I'm quoting from P. Navaratraja Memorial Oration, titled "From the Bandaranaike Chelvanayakam Pact to the Draft Constitutional Proposals," made on 28th July 1997 at the BMICH, where detailing his views on the 13th Amendment, this is what Honorable Minister of Foreign Affairs said, and I quote, "What is more, in my view, the 13th Amendment has inflicted irreparable damage on the procedures and techniques of negotiating with regard to constitutional and ethnic amity. This is because the 13th Amendment has bred a great deal of cynicism. This is so because there is a wide gulf between the appearance and the reality. At first blush, if you look at the 13th Amendment, you get the impression that there has been generous and substantial devolution of power. It's a mirage. It is an illusion. It is a mere sleight of hand because it does not bear scrutiny for one moment. What is given with one hand can be taken back with impunity with the other. The ipse dixit of the central government that the formulation of a national policy is required in respect of the manner which has been purportedly devolved to the periphery is sufficient ground for responsibility in respect of that matter to be taken back into the hands of the centre. That is not something hypothetical or fanciful. It happened on at least two occasions. It happened with regard to the Agrarian Services Bill, and it happened with regard to the Transport Commission Bill. And we are discussing, discussing the Transport Commission, Transport Ministry votes today, and I find the State Ministry of Transport and all of that is being handled from the centre, whilst in the 13th Amendment of the Constitution, it is an entirely devolved subject matter. So what Professor Peeris said in 1997, that this is not just fanciful, it actually happens, did happen, and we are debating it here in the centre, what is clearly a matter that is devolved to the provinces. I quote Professor Peeris further, "No authority, no human being can repose the slightest degree of confidence in such mechanisms and structures which can be dismantled, distorted and abused at the whim and caprice of those who exercise the levers of power. It is that exercise that has left in the minds of the minorities of this country a lingering sense of cynicism which makes them reluctant to believe that somebody else can be more sincere and more genuine than those who were responsible for that regrettable exercise. That is the sum total of the damage which that particular development inflicted on the whole process directed towards the achievement of communal and ethnic amity of our land. We will not be a party to it. We will not revive or resuscitate it under any circumstance whatsoever. We shall not take part in what is undoubtedly an insincere exercise. Now, he has continuously maintained that position, and that is why in August 2000, when a constitution bill was presented, it had clearly delineated powers between the province and the centre. There was no concurrent list in that proposal. Not only in that proposal, but even under President Mahinda Rajapaksa, when APRC was constituted under Professor Thissavitharana, now a Member of Parliament, the proposals by Professor Thissavitharana in the APRC also did not have a concurrent list. It suggested clear delineation of powers between the province and the centre so that what was given to the province was given entirely to the province, not to be interfered with or taken back by the centre. So those were the developments. That was the progress that was made. Nevertheless, to date, we are to see any of that actually realized. President Mahinda Rajapaksa made a joint statement on the 26th of May 2009 with visiting Secretary General of the United Nations, Ban Ki-moon. Now, if this was entirely an internal matter, why did President Rajapaksa make that joint communique with the visiting Secretary General of the United Nations? I quote from that joint communique, President Rajapaksa expressed his firm resolve to proceed with the implementation of the 13th Amendment as well as to begin a broader dialogue with all parties, including the Tamil parties, in the new circumstances to further enhance this process and to bring about lasting peace and development in Sri Lanka. End quote. So, not only President J.R. Jayawardene, but President Mahinda Rajapaksa also thought it fit that a political solution to the Tamil national question was not merely an internal matter for him to make a joint statement with the Secretary General of the United Nations on the 26th of May 2009 in Kandy. And thereafter, at least three joint statements were made. One, President Mahinda Rajapaksa with Dr. Manmohan Singh, Prime Minister of India, and two, with S.M. Krishna, then External Affairs Minister of India, with Professor G.L. Peeris, External Minister of Sri Lanka. In all of those three joint statements, it was stated that Sri Lanka would implement the 13th Amendment in full and build upon it so as to achieve meaningful devolution. S.M. Krishna made statements to this effect in Lok Sabha and Rajya Sabha on the 4th of August 2011. On the 17th of May 2011, a joint statement was made in Sri Lanka, and it said, a devolution package building upon the 13th Amendment would contribute towards creating the necessary conditions for such reconciliation, end quote. So, Mr. Speaker, you would see that continuously the promise has been made, and I'm saying this because today there seems to be some confusion even among some Tamil parties, that implementation of the 13th Amendment in full would settle the question. No. The promise time and again given by successive Sri Lankan governments to India and to the world specifically stated that going beyond the 13th Amendment, building upon the 13th Amendment so as to achieve meaningful devolution would only create necessary conditions for reconciliation. Now this does not end here. The matter is before the UN Human Rights Council on resolutions that were moved by the United States of America from 2012 March onwards, with resolutions titled Promoting Accountability and Reconciliation in Sri Lanka, the last of which was passed in March this year, on the 23rd of March 2021, and the title to that resolution is Promoting Reconciliation, Accountability and Human Rights in Sri Lanka. This was passed with a majority vote, and this is what it says with regard to political solution, and I quote, calling upon the government of Sri Lanka to fulfill its commitments on the devolution of political authority, which is integral to reconciliation and the full enjoyment of human rights by all members of its population. What does it say? It calls upon the government to fulfill its own commitments. So the government has made commitments, not just once, twice, three times. No. From 1983 onwards to this day, continuously made these commitments that this matter will be resolved. When the Prime Minister of India visited Sri Lanka in March 2015, on the 13th of March 2015, he spoke in this parliament. The visiting Indian Prime Minister, while speaking in his parliament, said this, and I quote, "I am a firm believer in corporate federalism. We are devolving more power and more resources to the states, and we are making them formal partners in national decision-making processes." He said in this house that he is a believer in corporate federalism. He was speaking in relation to the solution to their Tamil national question in this house. And his speech was applauded by all members of this house. So this is a matter on which everyone, including both parties, both major parties in this house, had given commitments and assurances, but those are yet to be realized. So it is in this background, that the Tamil National Alliance delegation went to the United States of America recently, and we are now calling upon the community of civilized nations to help us achieve these objectives which successive governments of Sri Lanka have assured the international community that they would deliver, and they are yet to deliver. The timing is also important that we did this now, because there is a different kind of promise that is being made to the country here domestically. While to the world you say enhanced devolution, we will settle this matter once and for all by enhancing powers of devolution to the periphery. Locally, something else is being said now. A slogan titled One Country, One Law is being projected Now, what does that mean? If one country, one law is to become reality, then there cannot be any legislative power to the provinces. How can provinces exercise meaningful legislative powers if there is going to be one country, one law? If there is going to be one law for the entire country, that is not what is contemplated by devolution of legislative power. As it is in our constitution, there is legislative power devolved to the provinces, on some matters exclusively to the provinces, and therefore there cannot be one law for the whole country. And the promise to India and to the world has been that you will enhance that power of devolution, that there will be more devolution, that 13th Amendment would be implemented in full, but it doesn't stop there. It says, and building upon it so as to achieve meaningful devolution, conceding thereby that even the 13th Amendment to the Constitution does not confer a meaningful scheme of devolution, that you must go beyond that. Now, this has been decades-long promise given to the world, but now, locally, domestically, you are trying to travel in the opposite direction. And that is why, as representatives of the Tamil people of this country, as those who represent the north and the east provinces of this country, we have appealed to the world, to the community of civilized nations, to help us resolve this issue. All those solutions must be found within Sri Lanka, we recognize that. The community of civilized nations has a very definite and a legitimate role to play in this exercise. Therefore, we appealed to the United States of America, who led the resolutions on Sri Lanka from March 2012 onwards on promoting accountability and reconciliation in Sri Lanka in the United Nations Human Rights Council, to Great Britain and members of the core group of the entire civilized nations to assist us in this process. We are entitled to do that. We are a people in this country. We have certain rights as a people in this country. We have lived in this country as long as anybody else has, or even longer. As people in international law, we are entitled to the right of self-determination. Of course, we are prepared to exercise that right of self-determination internally. We have said that very, very clearly. Within a united, undivided, and even indivisible Sri Lanka, we are prepared to exercise that right of self-determination. But I must say this very clearly in this House. We have already said it in our proposals that we sent to the experts committee appointed by the President, that the international law is that if a people who are entitled to the right to self-determination are consistently and persistently denied that exercise of self-determination internally, through an internal arrangement, if they are denied that right, they would then become entitled to exercise it externally. So this is a time when we have expressed, as representatives of our people, the consent of our people, the readiness of our people to exercise our right to self-determination internally, within a united country. We are still willing to do that. But if that is consistently and persistently denied, as you are proving more and more, then we will become entitled to have it exercised externally. And I'm appealing to the government that if we are serious about a new constitution to this country, a third Republican constitution, don't make the mistakes that were made when the first Republican constitution was formulated and when the second Republican constitution was formulated. We tried an exercise in the last parliament when all the parties sat together in the Constitutional Assembly, and we arrived at great consensus in many matters. We reached consensus. Unfortunately, before that draft could become a reality, that government failed due to internal dissension and various other reasons. But we were able to arrive at consensus as recent as January 2019, when a draft was presented by the then Prime Minister to this House. It is possible. We can arrive at that consensus. We can build upon that consensus. As representatives of the Tamil people, we are even today able to say that we are willing to live within one country. But that must be with the full acknowledgement of our rights as a people entitled to the right to self-determination. And on this occasion, when I have placed on record and explained the recent delegation visit of the Tamil National Alliance to various countries and called on their help to resolve this issue, I want to make that also very clear to the government that as we have said and acted in good faith, we expect a reciprocal gesture from the government to discuss with us. Unfortunately, the President invited the Tamil National Alliance for talks on this matter in July this year and then postponed it, saying that very soon another date would be given. 5 months have passed and that hasn't happened. That must happen. If this issue is to be resolved once and for all, by all the peoples of this country agreeing, and that is not very difficult, then the principal representatives of the Tamil people, the Tamil National Alliance, and the government, which has the mandate of the rest of the country, must sit down and resolve this issue. Resolve it on the basis of consensus that have already been reached several times over. I'm not saying that we must reinvent the wheel or we must start from scratch. That consensus is available. It has been arrived upon time and again. It's only a matter of will. And if this government claims that they have the mandate of the majority, then you must act as a government and behave in that way and move forward. We are willing to come with you. As the party that has the majority support of the Tamil people of this country, we are willing to come forward with you to resolve this issue. We have called on the world to support us because the world must know this is no longer an internal issue. Finding a solution may be, yes, we must all agree. But the concern of the world is upon us and we have asked for their support. And we have their support that our position is a reasonable position, our position is a justifiable position, and we must resolve it in that way. You have agreed to discuss it with India. You have agreed time and again and given assurances to India, very clearly stating what that assurance is. You have given that assurance to the Secretary General of the UN, no less, to the entire community of civilized nations. So we have their support. We have that entire support with us that this matter must be resolved. You can't now start reversing. You can't start traveling in the opposite direction. You can't say one country, one law after having agreed that there must be meaningful devolution of powers. You had agreed even that it must be done in a federal structure. You can't go back on this. Promises. If you keep going back like that, it will spell disaster to the whole country. So I'm thankful to the Chief Opposition Whip for having given me this extended time today to make a proper statement and put a stop to various speculations that in the media as to why we went to the different countries. We went to gain support for our quest, which is justifiable, which is reasonable, which is legitimate, and support of the international community in a matter which is no longer an internal affair. And that is why we went, and I want to make it plain, very clear to this house and to the country, and that we will pursue that objective. We will not take a step back, because the quest for political freedom for our people is a justifiable objective for which we have had the mandate since 1956. Our people have voted for this since 1956. In between, for a while, they even voted to have a separate state created. But nevertheless, it has been consistent expression of the democratic mandate of our people to have powers devolved meaningfully. We have called it federal, call it what you may like, but it is meaningful devolution of powers that we seek as a people entitled to the right to self-determination. So I'm thankful that the time was given for me to express this. With regard to the votes on the ministries, I do not want to say anything further than what I said as I commenced my speech, and I would like to conclude with these observations. Thank you very much.